సమంతా చక్కవాలేసు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కార్య వేవా. సుపిన్వత్ని మే వెలావే మే పినుతున్ హెమదినామ బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణయ కరన్నటై. అద మీ దేశనావట దాయకత్వేగన కటయుతు కరన్నే సీదువ దుమ్రియపల పార అంక 19 నిక లిపిని పదించి అపే కళ్యాణ మిత్ర పద్మా కహవల మాతావ విసి మీ దేశనావట అద దాయకత్వేగన కటయుతు కరను. మీ ధర్మ దేశనావ కియన ఎకమ అపిట నివాన్ మగట బహో కొట ఉపకార కరన దయక్ నిసా ఎతుమియ కొహోమహరి మీ అవస్థావ సకస్ కరగంట ఉత్సాహ కరనో. ఇది మీ ఏ ఉత్సాహ బోమ వాటినా ఎకక్ పిన్వత్ని జీవితే అవబోధే కరా యనవనం ధర్మశ్రవణీయం అపి ఉపకారే గండోన. ఈట పస్సే ధర్మయ ఉపకారే గత్త తెనక అపి దెన్ నితరమ కియన దయక్ని భావనా వశం వడన్న ఓన కియన ఎక. ఇతే భావనా వశం వడన్న ఓన ఏ వడద్ది అపి కొయి విధియటద అపే ప్రతిపత్తి మత శక్తిమత్ వెళ్ళ ఓన కియలా బుదురజన్నాసి అప్పట హరియటమ లస్సంట అనుదెన వదాల. ఇతే పిన్వత్ని మీ బుదురజన్నాసికి బుద్ధ శాసనీయ తుల వాసేకరణ శ్రావకయా సమత విపస్సనా వశం సిత పురుదుకల ఇతు భవ తమై నితరమ బుద్ధ శాసనీయ పెహదిలికరాన్ని. ఇతి మీ బుద్ధ శాసనీయ పెహదిలికరణ రటావిం తొరవ అప్పట కవదావత్ మీ ససరిం నిక్మింట పులువంకమక్ నే ససరిం నిక్మింట బే. ఇతి అపి మూనదిన అభియోగే విధిహట అపి నివన్ దకినవనం అపి సలకగండోన తన్నావ అభియోగే హటియట. ఇతడు దెం బుదురజానన్ వహన్సి తన్నావ కియల కియపు ఎక గెంబురింగ్ విగ్రహ కరగనిద్ది అపే ఒలువటినవనేది నికన్ తన్నా కరనవా యాగి తన్నా వేడి హరి మహా తన్నాకారేకయా కియల కియాన్ని ఏ మట్టమమ నిమే తన్నావ కియాన్ని అనేక ఇతా విశేషది యా మహా తన్నాకారే హరీమ తన్నావక్ యాడ తీని బలందుకు యాగి తన్నావ కియల అపి వివహార మాత్రం తన్నావ కియల కియాన్ని తన్నావ కియాన్ని ఇట వడా సంకీర్ణ దయా తన్నావ కియాన్ని ఎతుడు తన్నావ నితరమ ధరమి గెంబురింగ్ తోరద్ది ఎకసి అటాకారే ఇక్కడ తన్నావ తోరడం. ఎతకొట దెన్ సామానికి తన్నావ ఎకసి అటాకారికి తన్నా వికాశని వేన విద్య గన అపి దేశన అకర్ల తీను ఎసట తన్నాకరణిక గన రూపేట తన్నాకరణిక గన ఇటు పసే సామిస నిరామిస వసిన్ తన్నావ ఎతులే హద్దిన విద్య అతీతనాగత వర్తమాన వసిన్ తన్నా వికాశని వేలా తీయన విద్య గన అపి కథాకరణ తీయను. ఇతడు దెంగ్ తన్నావట తన్హావ సకస్విన విధియ దిహా బెలువామ బుదురజానన్ వహన్సి అప్పట వదాలి మీ తన్హావ కీనిక వేదనావ ప్రత్యయం హటగన్నో కీలని. ఇప్పుడు వేదనా ప్రత్యయం తన్నావ హటగన్నో అన్నాం మిన్న మీ విధిటి వాళ్ళ తన్నావ ధరాండో అరే తా మహా తన్హాకారే క్యాగి తన్నావ వెడీ కీలా వివహార మాత్రం ధరాగత్త టికట వడాదే ఆ కోన నివన్ దకినోన తన్నావ తన్నావ పిలిసింది అవబోధ కరీమేం తమై తన్నావ నిరుద్ధ కరాన్న పులువం. ఎతుడు తన్నావ కీలకే అని వేదనావట తన్నా కరణి ఏమత్ అపి తన్నావ తోరడం అని එතකොට සැප වේදනා දුක් වේදනා වශයෙන් වේදනාවට තණ්හා කරනකොට කෙනෙක් දුක් වේදනාවට තණ්හා කරන්නේ කොහොමද කියලා කෙනෙක් තව අහන්නත් පුළුවන්. දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඇත්තටම දුක් වේදනාවට තණ්හා කරනවා කියලා කියන එක ඇතුලේ සංකීර්ණ කතාවක් තියෙනවා. ඇයි මිනිස්සු දුකට තණ්හා කරනවා කියන එක බැලූ බැල්මට පේන්නේ නැහැ. නමුත් අනාගත භවයට තණ්හා කරනවා කියන්නේම භව තණ්හාව කියන්නේම දුකටම තණ්හා කිරීමක්ම තමයි ඒක ඇතුලේ තියෙන්නේ. මොකද භවය කියන්නේ සැනසීමක් නෙමෙයිනේ. භවය කියන්නේ මහ දුකක්. භවයේ ඉපදීමම දුකක්. ඊටත් වඩා ගැඹුරින් අපි බැලුවට පස්සේ මේ වේදනාපච්චය තණ්හා කියන තැන පින්වත්නි වේදනාපච්චය තණ්හා වෙන්නේ කොහොමද කියලා බැලුවාම සුඛ වේදනාවට තණ්හා කරන එක නම් අපිට තේරෙනවා. වේදනාපච්චය දුක් වේදනාවට තණ්හා කරනවා කියන එක ගොඩාක් දෙනකොට ඒක ලියා ගන්න අමාරු තැනක් තියෙන බව පේනවා. මොකද මම ඒක කියන්නේ ඊයේ මට එක මහත්තයෙක් කතා කරලා ඔය ගැන ටිකක් සංකීර්ණව අහපු නිසායි මම මේ වෙලාවේ ඒක කියන්න හිතුවේ. මොකද එතුමා යෝජනා කළා අනිත් සනසෝක ළඟදීම දේශනාවකදී කියන්න කියලා. මොකද මේ අලුතෙන් අලුතෙන් දේශනාවලට එකතු වෙන කෙනෙකුට ඒක උදව්වක් වෙයි. එතකොට දුක් වේදනාවට තණ්හා කරනවා කියනකොට බැලූ බැල්මට කෙනෙක් දුකට තණ්හා කරනවා කියලා අපි පිළිගන්නේ නැහැ. නමුත් භවයට ආසා කිරීමම කියන්නේ දුකට ආසා කිරීමක් නිසා දුක් වේදනාවටත් ලෝකේ තණ්හා කරනවා කියලා එක විදිහකින් තේරුම් ගන්න පුළුවන්. ඇයි භවය කියන්නේ දුකක් නේ? භවය අනුව යන්ට වෙන එක දුකක් නේ? දුකානුව යෑමක් නේ? එතකොට දුක් වේදනාවට තණ්හා කරනවා කියන එක භවය දිහාත් බලලා තේරුම් ගන්න පුළුවන් එකක් එක පැත්තක්. අනිත් එක දුක් වේදනාවට තණ්හා කරනවා කියලා මෙතන කියන්නේ වේදනාපච්චය තණ්හා නම් එකක් තමයි දුක් වේදනාව කියන එකත් සැප වේදනාව කියන එකත් මේ දෙකම ඇතුලේ මෝරණ අනුසය මට්ටම විසින් අනාගත දුක හදනවා. ඒක තව එකක්. සැප වේදනාව තුල රාගානුසයත් දුක් වේදනාව තුල පටිඝානුසයත් උපේක්ෂා වේදනාව තුල මොකද හැදෙන්නේ? අවිජ්ජානුසය. අවිජ්ජානුසයක් තියෙනවා. ඒ කියන්නේ අපි තුල පවතින යම්කිසි උපේක්ෂාවක් වේද මැදහත් බවක් වේද ඒක මේ බෝධි අංගයක් විදියට අපි මැදහත් වෙලා නෙමෙයි. ඒක ඇතුලේ තියෙනවා අවිජ්ජානුසයක්. එතකොට මෙන්න මේ දුක් වේදනාව මත පටිඝ අනුසයක් හැදෙන නිසා ඒ පටිඝ අනුසය විසින් අවිද්‍යාව සකස් කරන නිසා දුක් වේදනාවටත් මිනිසු භවයේ ආසා කරලා මේ සසර දුක නිර්මාණය කරගන්න රටාවක් තියෙනවා. ඊටත් එහාට ගිහින් මෙතන තියෙනවා ගැටලුවක්. මොකද්ද ගැටලුව? පින්වත්නි වේදනාපච්චය තණ්හා කියන්නේ විවහාර මාත්‍රෙම නෙවෙන්නේ. පින්වත්නි අපි හොඳට බලන්න අපිට වේදනාව කිව්වම සැප වේදනා දුක් වේදනා වශයෙන් අපි කතා කරනවා. ඒතර වේදනාව විසින් වේදනාවට තණ්හා කිරීම කියනකොට දුක් වේ දැන් අපි නිතර දේශනාවල කියන වේදනාවටමයි තණ්හා කරන්න කියලා. ඒක නිතර කියන දෙයක්. ඒතර කෙනෙකුට තියෙන අභියෝගාත්මක දේ තමයි හරි සැප වේදනාවට තණ්හා කරනවා කියන එක. හරි දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ මොකද්ද කියලා. ඒක නිකන් බැලූ බැල්මට විසඳුමක් දෙන්න පුළුවන් එක තමයි ඉස්සෙල්ලා කිව්වේ. මොකද්ද දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ? මේ භවය දුකක්. නමුත් භවයට ආසයි අපි. භවය කියන්නේ දුකක්. භවයට යන්න වෙන එක දුකක්. නමුත් එයා භවයට ආසයිනේ. ඒතර භවයට ආසා කියන්නේ දුකටම තමයි ආසා. වගේ එකකින් කියන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා ටිකක් එහාට ගිහින් එතනිනුත් පොඩ්ඩක් එහාට ගිහින් බැලුවාම අපිට තේරෙනවා මේ වේදනාපච්චය තණ්හා කියන එක ඊට වඩා සංකීර්ණයි. වේදනාපච්චය තණ්හා වෙන්නේ කොහොමද? ඇත්තටම වේදනාපච්චය තණ්හා වෙන්නේ අපිට වේදනාව හටගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නවා නම් පස්සපච්චය වේදනා නම් පස්සපච්චයා වේදනා කියන්නේ තණ්හාව නෙමෙයිනේ. පස්සපච්චයා වේදනා කියන එක කිසිම තණ්හාවට සම්බන්ධයක් නැහැ. ඒතර පස්සපච්චයා වේදනා කියන එක ස්ත්‍රීන්ටද පුරුෂයන්ටද පැවිද්දන්ටද රාතන් වහන්සේලාටද සාධාරණ එකක්. පස්සපච්චයා වේදනා කියන්නේ තණ්හාව නැහැ. පස්සපච්චයා වේදනා කියන එක තණ්හාව නෙමෙයි. අර ස්පර්ශය තුල සිත බාහිරට වික්ෂිප්ත වීමයි තණ්හාව කියන්නේ. අන්න ඕකට තණ්හාව කියන්නේ. ඒකට අපි දේශනාවකුත් කළා පහුගිය කාලේ. පස්සපච්චය වේදනා වෙන්නේ අපිට ස්පර්ශ වීම ඇතුලේ නිමිති සටහන් මතකයිනේ. අපේ සිතේ නිමිති සටහන් තියෙනවා. පස්සපච්චය වේදනා. ඒ නිමිති සටහන් අනුව කල්පනා කරනකොට දිගුවක් විදියට ඒ නිමිති සටහන් වලට ලෝකේ සාධනීයයි. ඒ නිමිති සටහන් සහ ලෝකේ සාධාරණීකරණය කරන එක. තමන් තුල නිමිති සටහන් මතුවෙනකොට ඒ නිමිති සටහන් බාහිරට සාධාරණයි කියලා බාහිරට ගලපන්න ගියාම ඒ නිමිති සටහන් බාහිර රූප එක්ක, බාහිර ශබ්ද එක්ක, බාහිර ගඳ සුවඳ එක්ක, බාහිර රස පහස එක්ක ගැට ගහන්න ගියාම නිමිති සටහන් හිතේ තියෙනවා. ඒ නිමිති සටහන් හිතේ තියෙන්නේ කොහොමද? නිමිති සටහන් අපේ හිතේ තියෙන්නේ මේ දකින දේවල්, අහන දේවල්, දැනෙන දේවල් මතනේ ආදිය නිසානේ නිමිති සටහන් හිතේ තියෙන්නේ. ඒ නිමිති සටහන් කියන දේවල්, නිමිති සටහන් අපිට නිකන් ආකාස්මිකව සිතේ ඇති වෙච්ච දේවල්ද? ඉබේ හටගත් ඒවාද? නෑ. ඒ නිමිති සටහන් ඉබේ හටගත් ඒවා නෙමෙයි. ඒ නිමිති සටහන් දැකපු දේවල් නිසා, අහපු දේවල් නිසා, දැනුණු දේවල් නිසා ඇතිවෙච්ච ඒවා. ඒවා නැවත නැවත අහනකොට, නැවත නැවත දැනෙනකොට අර නිමිති සටහන් අනුසාරයෙන් තමයි අපි අහගන්නේ, දැනගන්නේ. නිමිති සටහන් හිතේ තියෙනවා, ඒවා අනුසාරයෙන්මයි අපි නැවත නැවත ලෝකයක් එක්ක එකතු වෙන්නේ, ලෝකයක් එක්ක සමවදින්නේ. එතකොට ඒ ආරෝපිත தত্ত্বය, නිමිති සටහන්, ඒ ආරෝපිත தত্ত্বයත් එක්කමයි නැවත නැවත රූපයත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා තමයි දකින්න රූප ආය ආය අඳුන ගන්න පුළුවන්. ඒව අඳුන්නලා දෙන්න ඕනේ අපිට. හොඳට මම මේ කියන එක තේරුම් ගන්න. ඇයි හිතේ නිමිති සටහන් තියෙනෝනේ? ආය ආය අඳුන්නලා දෙන්න ඕනේ. ආය ආය තේරුම් කරලා දෙන්න ඕනේ. ඇයි? ඒවා සම්බන්ධ නිමිති සටහන් හිතේ සටහන් වෙලා තියෙනවා. ඒ සිතේ සටහන් වෙලා තියෙන නිමිති සටහන් අනුසාරයෙන් අපි ඒවා අනුසාරයෙන් තමයි අපි නැවත නැවත ලෝකය ගැන අහන්නේ, නැවත නැවත ලෝකයන්ත් එක්ක එකතු වෙන්නේ ඒ නිමිති සටහන් අනුසාරයෙන්. එතකොට මේ නිමිති සටහන් අනුසාරයෙන් නැවත නැවත ලෝකයක් එක්ක එකතු වෙනකොට නිමිති සටහන් වලට, නිමිති සටහන් හිතේ තියෙනවා, ඒ නිමිති සටහන් වලට ලෝකේ සාධාරණයි. මගේ හිතේ නිමිති සටහන් වලට ලෝකේ සාධාරණයි කියලා අර අත්දකින අරමුණුත් එක්ක නිමිති සටහන් සමපාත කරලා දකින්නවනะ. මගේ සිතේ තියෙන නිමිති සටහන් වලට ලෝකේ සාධාරණයි කියලා බලන බැල්මක් තියෙනවනะ. ඔන්න ඒ බැල්ම තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට පස්සපච්චය වේදනා කියන්නේ මොකද්ද? ස්පර්ශ වීම, ඇසට රූපේ පේන මට්ටම, කනට ශබ්දේ ඇහෙන මට්ටම, නාසයට ගඳ සුවඳ දැනෙන මට්ටම, දිවට රහ දැනෙන මට්ටම, කයට පහස දැනෙන මට්ටම, මෙන්න මේ ආදී මට්ටමක් තියෙනවනේ. මේ මට්ටම ස්පර්ශය. එතකොට මේ ඇහැට රූප පේන මට්ටම, කනට ශබ්ද ඇහෙන මට්ටම කියන එකම අපිට විග්‍රහ කරලා, විස්තර කරලා, විභජනය කරලා, බෙදලා වෙන් කරලා තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් වේදනාපච්චය තණ්හා වෙන්න විදිහක් නැහැ. වේදනාපච්චය තණ්හා වෙන්න විදිහක් නැහැ. එතකොට මෙන්න මේ මට්ටම ස්පර්ශය කියන එක, පස්සපච්චය වේදනා, ස්පර්ශය තුල එයාගේ සිත තුල ස්පර්ශයෙන් විඳීමට ගන්නවා. මාතුල මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුවනේ. මෙන්න මේ කාරණා තුනේ එකතුවෙන් තමයි මාතුල වේදනාව හටගන්නේ. කියලා දැක්කොත් තණ්හාව නැහැ. තණ්හාව වෙන්නේ කොහොමද? තණ්හා වෙන්නේ පස්සපච්චය වේදනා නෙමෙයි, වෙන්නේ ඒක තමයි. නමුත් අපි හිතන්නේ කොහොමද? ස්පර්ශ වෙනකොට මාතුල වේදනාව ඉපැද්දුවේ අන්නර එළියේ තියෙන රූපය කියලා වේදනාව රූපයට ගැට ගැහුවොත, ඒකට අපි කියන්නේ වේදනා විඥානට්ඨිතිය කියලා. තමන් තුල වේදනාව ඉපදනකොට, වේදනාව ඇති වෙනකොට, ඇති වෙනවා ඒ වේදනාව, ඒ තමන් තුල හටගන්න වේදන හොඳට දරා ගන්න මේක. ඒ තමන් තුල ඇති වෙච්ච වේදනාව බාහිර රූපයට ගැට ගැහුවොත් ඒ ගැට ගහන එකට කියනවා විඥාන වේදනා විඥානට්ඨිතිය කියලා. ඒක කියන්නේ අන්න ඒක, වේදනා විඥානට්ඨිතිය. ඒතර වේදනාව විඥානට්ඨිතිය උන ගමම්ම, වේදනා විඥානට්ඨිතිය උන ගමම්ම වේදනා පච්චය තණ්හා වෙනවා. එතනමයි තණ්හාව. හැබැයි යම් කෙනෙකුට පුළුවන් නම් පස්සපච්චය වේදනා කියන තැන නවතින්ද, ඒ නවතින්න නම් පස්සපච්චය වේදනා කියන එක ප්‍රඥාවෙන් විමස ගන්න පුළුවන් වෙන්න ඕන. පස්සපච්චය වේදනා කියන එක ප්‍රඥාව විමස ගන්නවා කියන්නේ මොකද්ද? එයා එයාගේ සිත තේරුම් ගන්නත් ඕන, බාහිර අරමුණු ගැන තේරුම් ගන්නත් ඕන, අභ්‍යන්තර ආයතන ගැන තේරුම් ගන්නත් ඕන. ඔන්න ඔය තුන තේරුම් ගන්න තමයි ප්‍රඥාව උවමනා කරන්නේ. සිත ගැන තේරුම් ගන්නත් ඕන, හොඳට මේක තේරුම් ගන්න, සිත ගැන තේරුම් ගන්නත් ඕන, බාහිර අරමුණු ගැන තේරුම් ගන්නත් ඕන, බාහිර අරමුණු ගැටෙන අභ්‍යන්තර ආයතන ගැන තේරුම් ගන්නත් ඕන. මෙන්න මේ තුන වෙන වෙනම තේරුම් ගන්න තමයි ප්‍රඥාව උවමනා කරන්නේ. හරි, ප්‍රඥාව ඊළඟදී, මෙන්න මේ තුන එකතු වෙන එක තේරුම් ගන්නත් ඕන, මේ තුන එකතු නොවන මට්ටම ගැන තේරුම් ගන්නත් ඕන. අනේකටත් ප්‍රඥාව ඕන. අන්න ඒ මට්ටමින් ප්‍රඥාව පවතිනකොට මේ තුන එකතුව සහ මේ තුනේ බිඳියාම පිළිබඳ දකින්න කෙනා තුල, මේ තුන එකතුව සහ මේ තුනේ බිඳියාම දකින්නකොට මේකේ අනත්ත ලක්ෂණය, අනාත්ම ස්වභාවය තේරුම් ගන්නත් ඕන. ඕන ඕක තමයි ප්‍රඥාව කියන්නේ. මොකද්ද ප්‍රඥාව කියන්නේ? ස්පර්ශ බීම කිය. ඕන බලන්න හොඳට තේරුම් ගන්න මේක. එක තැනකින් කෙලස් ටික කඩාගෙන වැටෙන විදිය බලන්න. පස්සපච්චය වේදනා කියන එක තුල අවුලක් නැහැ. කිසිම කෙලෙස් හදන්නේ නැහැ. සසර ව්‍යාකූලත්වයක් නැහැ. වේදනාපච්චය තණ්හා කියන එක තමයි ප්‍රශ්නේ. සසර අවුල කියන්නේ මොකද්ද? වේදනාපච්චය තණ්හා වෙන එක. එතකොට වේදනාවටම තණ්හා කරනවා කියනකොට මිනිස්සු හිර වෙන එක තැනක් මොකද්ද? දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ මොකද්ද? සැප වේදනාවට නම් තණ්හා කරන එක සාමාන්‍ය දෙයක් නේ. සැප වේදනාවට අපි තණ්හා කරන එක බැලූ බැල්මට පේනවා. ගොඩක් දෙනේ ප්‍රශ්න කරන තැන දුක් වේදනාව. දැන් වේදනාව කියනකොට සැප වේදනාම නෙමෙයිනේ. ඒතර එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරන්න ඕනේ සැප වේදනාවට තණ්හා කරනවා කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ වේදනාපච්චය තණ්හා කියලා. ඒක එක පැත්තක් නෙමෙයි, මුළු මහත් වේදනාවම අරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කිරීම අප වෙනුවෙන් කළේ. ඒතර දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ, දුක් වේදනාව කියන්නේ භවය, භවය කියන්නේ දුක. ඒතර භවයට යෑම කියන්නේම දුකට අපි ආසයිනේ අදත් භවයට යන්න. ඒ කියන්නේ අපි දුකට තණ්හා කරනවා කියන එක මට්ටමින් තේරෙනවා. ඕකමද වේදනාපච්චය තණ්හා? දුක් වේදනාවට නෑ, ඒක නෙමෙයි. ඊට වඩා ගැඹුරුයි. එතකොට දැන් වේදනාපච්චය තණ්හා වෙන එකම නම් ප්‍රශ්නය. ඕක හොඳට ලියා ගන්න ඕනේ. එතකොට පස්සපච්චය වේදනා කියන එක සසරක් නිර්මාණය කරන එක නෙමෙයි. පස්ස ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා කියන එක සසරක් හදන්නේ නැහැ. පස්සපච්චය වේදනාවට සසර හදන්න බෑ. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ කාරණා තුනක එකතුවනේ. සිතයි බාහිර අභ්‍යන්තරික ආයතනයන්ගේ මේ බාහිර රූපය ඇසට ගැටීම නිසා උපදින සිත, මේ තුනනේ ස්පර්ශය කියන්නේ. ඔය තුන එකතු වෙන එකට සසරක් නිර්මාණය කරන්න පුළුවන්ද? භවයක් හදන්න පුළුවන්ද? බෑ. එනිසා එහෙනම් ඒ තුන එකතු වෙන එක, ඒ කියන්නේ රූප දකින්න එක ප්‍රශ්නයක් නැහැ නේද? ශබ්ද අහන එක ප්‍රශ්නයක් නැහැ නේ. ගන්ධ සුවඳ දැනෙන එකේ ප්‍රශ්නයක් නැහැ නේ පින්වත් නේද? රස දැනෙන එකේ ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් කොතනද පින්වත්නි අපට ප්‍රශ්නේ තියෙන්නේ? වේදනා පච්චය තණ්හා වුණොත් ප්‍රශ්නේ. ඒතර වේදනා පච්චය තණ්හා කියන තැනට යන්නේ නැතුව නවතින්න පුළුවන් නම් ආය සසරක් හැදෙන්නේ නැහැ. ඒතර මේ පස්ස කියන තැන අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ස්පර්ශය කියන තැන නිමිති සටහන් අපිට මතකයි. ස්පර්ශ වෙනකොට රූප දැක්කාම දැක්ක රූප මතකයිනේ. ඒවා මතක තියෙන්නේ දැක්කේ දකින දකින වෙලාවට මතකයිද? නැහැ. දකිනේව සම්බන්ධ සිතේ නිමිති තියෙනවා. දකිනේව සම්බන්ධ සිතේ සටහන් තියෙනවා. පැහැදිලිනේ? සටහන් තියෙනවා. එතකොට මේ සටහන් අනුසාරයෙන් තමයි ආය ආය රූප දකින්නේ. ඒකයි අපිට අලුතෙන් දකින්න ඒවා අඳුන ගන්න බෑ. දැක්ක දැක්කේවා ආය දකින්නකට අඳුන ගන්න පුළුවන්. පැහැදිලිනේ? අලුතෙන් දකින්නේවා අපිට අඳුන ගන්න බෑ. දැක්ක දැක්කේවා ආය ආය දකින්නකට අඳුන ගන්න පුළුවන්. එතකොට අලුතෙන් ඒවා අඳුන ගන්න බැරි වෙන්නත්, දැක්ක දැක්කේවා අඳුන ගන්න පුළුවන් වෙන්නත් හේතුව මොකද්ද? නිමිති සටහන් හිතේ තියෙන එක. නිමිති සටහන් හිතට වැටෙන එක. ඒ නිසා තමයි ආය ආය ලෝකයක් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට දැන් නිමිති සටහන් වැටෙන මට්ටම තුල අවිද්‍යාව සම්මිශ්‍රයි. ඒ කියන්නේ අපි දකින්නවත් එක මුලා වෙන්නේ. දැන් වේදනාපච්චය තණ්හා වෙන්නේ කොහමද? මේ නිමිති සටහන් වැටෙන මට්ටමේදී අපි අසකනාසයේ දිවකය මනස නැවත නැවත පරිහරණය කරනකොට මේ ස්පර පස්සපච්චය වේදනා කියන එක ගැන අවබෝධයක් නැති නිසා එහෙනම් අපි අවබෝධ කළ යුත්තේ මොකද්ද? පස්සපච්චය වේදනා කියන එක. තණ්හාවේ අවබෝධ කරන්න දෙයක් නැහැ. තණ්හාව ගැන අපි දැනගන්න ඕන. පස්සපච්චය වේදනා කියන එකයි අවබෝධ කරන්නේ මොකෙන්ද? ප්‍රඥාවේ. එතකොට ප්‍රඥාවෙන් අපි දැනගන්න ඕන මොනවද? කාරණා තුනක් දැනගන්න ඕන. ප්‍රඥාවෙන් කාරණා කීයක් දැනගන්න ඕනද? තුනක් දැනගන්න ඕන. 1. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ඒකට තමයි ප්‍රඥාව ඕන. ස්පර්ශය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුවක්. ඇසයි රූපයයි චක්කු විඥානයයි තුන එකතු වෙන එක. අන්න එතනදී අපි සිත ගැනත් අවබෝධ කරගන්න ඕන ප්‍රඥාවෙන්, ඇස ගැනත් අවබෝධ කරන්න ඕන ප්‍රඥාවෙන්, ඇසට ගැටෙන රූපේ ගැනත් අවබෝධ කරන්න ඕන ප්‍රඥාවෙන්. මෙන්න මේක නිස්පර්ශය. මේ තුනේ එකතුව සහ මේ එකතුවේ බිඳී යාම, ඒ කියන්නේ ස්පර්ශේ නැවත නැවත සමුදේ වෙන මට්ටමත්, නැවත නැවත නිරුද්ධ වෙන මට්ටමත් ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන. 2. මේ සමුදේ නිරෝධයේ පාදක කරගෙන, මේ සමුදේ සහ නිරෝධයේ පාදක කරගෙන මේ ස්පර්ශේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නත් ඕන. 3. ස්පර්ශේ දැනගන්නවා, පස්සේ සමුදේ නිරෝධය දැනගන්නවා. පස්ස සමුදේ නිරෝධ වෙන නිසා අනාත්ම ලක්ෂණේ ප්‍රකට කරගන්නවා. අනාත්ම ලක්ෂණේ ප්‍රකට කරගන්නවා. එතකොට දැන් මෙන්න මේ විදියට අපි දැක්කොත් පස්ස දැනගන්නවා, පස්ස සමුදේ නිරෝධය දැනගන්නවා, සමුදේ නිරෝධයේ පාදක කරගෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා. ඔන්න ඔය තුනට අවශ්‍ය දෙයට අපි කියනවා මොකද්ද? ප්‍රඥාව. ඕකට තමයි ප්‍රඥාව උමනා කරන්නේ. එතකොට පස්ස දැනගන්නවා නම්, පස්ස සමුදේ නිරෝධය දැනගන්නවා නම්, 2. අනත්ත ලක්ෂණය තේරුම් ගන්නවා නම්, පස්ස සමුදේ නිරෝධය පාදක කරගෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගන්න ඕන. ඔය ප්‍රකට වීම වෙන්නේ ප්‍රඥාවට. ඔය විදිහට දැක්ක ගමන් එයා පස්ස දැනගන්නකොට අභ්‍යන්තරයයි බාහිරයයි සිතයි තුනම දැනගන්නවනේ. ඒ දැනගන්නකොට මාතුල වේදනාව ඉපැද්දුවේ බාහිර රූපයයි කියලා අර වේදනාව බාහිර රූපයට ගැට ගහන්නේ. බාහිර ඒ කියන්නේ යාගේ වේදනාව එයා තුල සුඛ වේදනා දුක් වේදනා හට ගන්නකොට ඒ වේදනාව එයා බාහිර ශබ්දයට ගැට ගහන්නේ. එයා තුල හට ගන්නා වේදනාව බාහිර ගඳ සුවඳට ගැට ගහන්නේ. එයා තුල හට ගන්න වේදනාව බාහිර පහස ගినాපු දෙයට ගැට ගහන්නේ. බාහිර රසයට ගැට ගහන්නේ. එතකොට වේදනාව බාහිර රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, රස පහස ආදියට ගැට ගහන කමට අපි කියන්නේ මොකද්ද? වේදනා විඥානට්ඨිතිය. ඒකට කියන්නේ මොකද්ද? වේදනා විඥානට්ඨිතිය. වේදනා විඥානේ පිහිටියා කියලයි කියන්නේ. වේදනා විඥානට්ඨිතියක් වුණොත් හොඳට මතක තියාගන්න. වේදනා විඥානට්ඨිතියක් වුණොත් තුන් භවය අනුව පැවැත්ම හැදෙනවා. භව නිරෝධේ නැහැ. තුන් භවය වේදනා විඥානටි ඇයි වේදනා විඥානේ පිහිටන්න පුළුවන්? දැන් ශේස්ත්‍රය හැදිලානේ. වේදනා විඥානට්ඨිතිය වෙලා ඉවරයිනේ. ඒතොර තමා තුල හට ගන්න වේදනාව බාහිර රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, රස පහස ආදියට ගැට ගහපු ගමම්ම ඒ වේදනා විඥානට්ඨිතියක් වෙනවා. වේදනා විඥානට්ඨිතිය වනාහි එතනම පස්සපච්චය වේදනා. ඕක දුක් වේදනාව තුලත් වෙනවා, සැප වේදනාව තුලත් වෙනවා. හරිනේ. එතකොට දුක් වේදනාව නිසා තණ්හාව හැදෙනවා කියන එක දැන් සාධනීයයි. දැන් හරි. වේදනා පච්චය තණ්හා නම් අනේ හාඳුරනේ සැප වේදනාවටම තණ්හා කරන එක. හරි. දුක් වේදනාවට තණ්හා කරනවා කියන එක නම් මොකද්ද මේක කියලා අහන්න බෑ දැන්. ඇයි? ඇහින් රූප දකින මට්ටම තුල සැප වේදනාව විපදුනත් දුක් වේදනාව විපදුනත් ඒ කවරාකාර වේ සැප වේදනාවත් ගිනාවේ බාහිර රූපේ, දුක් වේදනාව ගිනාවෙත් බාහිර රූපේ කියලා බලපු ගමන්ම වේදනා විඥානට්ඨිතියක් වෙනවා. එතකොට ඒ වේදනා විඥානට්ඨිතියක් වෙච්ච තැනක වේදනා පච්චය තණ්හා වෙනවා. වේදනා පච්චය තණ්හා වෙනවා. මෙන්න මේක නම් අපේ කතාව. එතකොට වේදනා විඥානට්ඨිතියක් වීමටත් නොදී, වේදනා පච්චය තණ්හා වෙන්නත් නොදී අපේ සිත රැකගන්න එකට තමයි ඒ සුරක්ෂිත බව, ඒ රක්ෂණය, ඒ රැකවරණය තමන් තුළ ගොඩනගා ගැනීම පිණිස තමයි මොකක්ද උවමනා කරන්නේ? ප්‍රඥාව. එතකොට ප්‍රඥාවේ ප්‍රධාන කාරණා තුනක් අපි පැහැදිලි කළා පස්සේ. මොකද්ද? පස්සේ දැනගන්නවා, පස්සේ සමුදය නිරෝධය දැනගන්නවා, සමුදය නිරෝධය දැනගන්නවා, අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්නවා. ඕක තමයි ප්‍රඥාවට අයිති දේ. එතකොට මොකද වෙන්නේ? එතකොට යා වේදනාව අවබෝධ කළා වෙනවා. අන්න බලන්න, වේදනාව අවබෝධ කරන්න දැන් කරන්න වෙලා තියෙන්නේ වෙන දෙයක්. ස්පර්ශය දැනගන්නවා. එතකොට ස්පර්ශය දැනගන්නවා නම් යාට සිත ගැනත් දැනගන්න වෙනවා. ඇසට රූපේ ගැටෙන මට්ටම තුල ඇසත් දැනගන්න වෙනවා, රූපයත් දැනගන්න වෙනවා. ඔක්කොම අවබෝධ කළා වෙනවා. ඊට පස්සේ පස්සේ සමුදයයි නිරෝධයයි දෙකක් දැනගන්න වෙනවා. පස්සේ සමුදයයි නිරෝධයයි දෙකක් දැනගන්න වෙනවා. ඊට පස්සේ ඒ පස්සේ සමුදය නිරෝධයයි දකිනකොට අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කරගන්න වෙනවා. ඒ ප්‍රකට කරගන්නකොට එයා ප්‍රඥාවෙන් කළ යුතු යමක් වේද? ප්‍රඥාවෙන් කළ යුතු යමක් වේද? ඒ ප්‍රඥාවෙන් කළ යුතු දේ එයා කළා වෙනවා. එතකොට පින්වත්නි අර අනාත්මය ප්‍රකට වෙනකොට ගැටලුව නැහැ. අනාත්මය ප්‍රකට වෙනකොට ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ ඉන්නේ මේ ස්පර්ශයේ, ස්පර්ශයේ හැටියට අවබෝධ නොවීමෙන්. දැන් පින්වත්නි රේඩිය එකක් ඇහෙනවනම් රේඩිය එක ඇහෙන්නේ මොකක් නිසාද? තරංග නිසා. තරංගෝණ. අපිට හොඳට රේඩිය එකක් සුසර කරලා හඬ නම් ඉතා විශේෂ දෙයක් ඕන, තරංග. තරංග තියෙන එකෙන්ම රේඩිය එක ඇහෙනවද? නෑ, යන්ත්‍රයක් ඉපේ රේ. දැන් මෙතන රේඩියෝ තරංග නැද්ද? මේ අපි බන කියන තැන තියෙනවා. නමුත් තරංග අල්ලගන්න යන්ත්‍රයක් නෑ. තරංග අල්ලගන්න යන්ත්‍රයක් නෑ. එතකොට මේ ඉන්න ඒරියා එකේ තරංග තියෙනවා. තරංග තියෙන එකම ප්‍රමාණවත් නෑ රේඩිය ගහන්න. එතකොට මේ ඒරියා එකේ හොන්දට රේඩියෝ තරංග තියෙනවා. දැන් අපිට ඒ තරංග අහුවෙන්නේ නැත්තේ ඇයි? ඒ තරංග අහුවෙන්නේ යන්ත්‍රයට. ඒකට රේඩිය එකක් ඕන සුසර කරගන්න. දැන් මෙතන අපිට ඒ රේඩියෝ තරංග ඒ රේඩිය එකේ වැහෙන්නේ නැත්තේ ඇයි? සුසර කරගන්න රේඩිය එකක් නෑ මෙතන. තරංග තියෙනවා. එතකොට හිතන්නකෝ මෙතන රේඩියකුත් තිබ්බා කියලා. තරංගක් තියෙනවා, රේඩිය එකක් තියෙනවා. හරි, එතන කන නැත්තම්, එතන කනක් නැත්තම්, එහෙනම් මෙතන රේඩිය එකයි තරංග, රේඩිය එකයි තරංගයි කනයි තුනම එකතු වුණාම සිද්ධ වෙන දේ වගේ තමයි අපේ මේ ආයතනවල ස්පර්ශයේ කෘත්‍ය. ස්පර්ශයේ කෘත්‍ය මේ වගේ. එතකොට ප්‍රඥාවෙන් අපි දැනගන්න ඕන මේ තුනේ එකතුව නැති තැනක පසපච්ච වේදනාව ඉන්නේ නැහැ. මේ තුනේ එකතුව නැති තැනක පසපච්ච වේදනාව ඉන්නේ නැහැ. ඒකනේ බුද්ධ දේශනාව කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. මුල් ස්වභාවය චක්කු ධාතුව තියෙනවා, රූප ධාතුව තියෙනවා, චක්කු විඥාන ධාතුව තියෙනවා. එතකොට මේ මුල් ස්වභාවයට පුළුවන්කමක් නැහැ තණ්හාව හදන්න. ධාතු ස්වභාවයෙන් පවතිනකොට පුළුවන්කමක් නැහැ තණ්හාව හදන්න. අටලොස් ධාතු වල එහෙමනේ කියන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තුන ධාතු ස්වභාවයෙන් පවතිනවා නම් චක්කු සම්පස්සජා වේදනාවක් හදන්න පුළුවන්කමක් නැහැ. චක්කු සම්පස්සජා වේදනාවක් හදන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ තුන තමයි එකතු වෙන්නේ. නමුත් අපි ගන්නේ මට ඇහුණා කියලා. මට පෙනුණා කියලා. පෙනුණා විතරක් නෙමෙයි මට පෙනුණා කියලත් මෙන්න මෙහින් අරගෙන. ඇහුණා විතරක් නෙමෙයි මම අහගත්තා කියලත් අරගෙන. මම අහගත්තා කියලත් අරගෙන. දෘෂ්ටි මාත්‍රේ පමණක් නෙමෙයි පින්වත්නි. ඒ පුද්ගලයා තුළ දෘෂ්ටි මාත්‍රේ පමණක් නෙමෙයි. ධාතු ස්වභාවයෙන් බලපු ගමම්ම කෙලස් නෑ. ප්‍රඥා ස්පර්ශ වෙන තැන ප්‍රඥාවෙන් බලපු ගමම්ම ස්පර්ශ වෙන තැන තියෙන්නේ. ප්‍රඥාවෙන් බලපු ගමම්ම කෙලස් නෑ. ඒකයි භාගතුන් හන්සේ ධාතු වශයෙන් බෙදලා පෙන්නන්නේ. කම්බ ආයතන ධාතු කියලා පෙන්නන්නේ. අටලොස් ධාතු කියලා 18කට බෙදලා පෙන්නන්නේ. ඇසේ තුන් ආකාරයක්, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඒ ධාතු ස්වභාවයෙන් තියෙනවා නะ. ඒ ධාතු ස්වභාවයෙන්ම පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ඔය පිනතුල්ලාට දකින්න පුළුවන් නะ ධාතු විදියට. එතන පින්වත් නී කෙලස් නැහැ. දැන් ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මේ ධාතුන්ගේ එකතු වෙන තැන. අපට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? පස්ස කියන තැන වෙන දේ දැනගන්නත්, පස්ස සමුදය නිරෝධය දැනගන්නත්, අනාත්ම ලක්ෂණේ ප්‍රකට කරගන්නත්, අනත්තානුපස්සී විහරණයකින් තේරුම් ගන්නත් ප්‍රඥාව උමනා කරන්නේ. මෙන්න මේ මට්ටමට අපි දැක්කොත්, මේ මට්ටමට අපි මේක තේරුම් ගත්තොත්, මේ මට්ටමට අපි මේක අඳුන ගත්තොත් පින්වත් නිවේදනාපච්චය තණ්හා වෙන්නේ. ඒතර වේදනාපච්චය තණ්හා වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? පස්සපච්චය වේදනා කියන තැන නවතින්න බැරි කමට. පස්සපච්චය වේදනා නම් සසරක් නැහැ. ඇයි පස්සපච්චය වේදනා කියන්නේ විපාකයක් නේ? විපාකයක් කියන්නේ දැන් විපාක දෙමින් පවතින එකක් නේ. විපාක දෙමින් පවතින දෙයක්. පින්වත්නි දැන් විපාක දෙමින් පවතින දෙයකට කොහොමද සසරක් හදන්නේ? හදන්න බෑ. එතකොට සසරක් හැදෙන්නේ කොහොමද? වේදනාපච්ච තණ්හා වුණොත්. වේදනාපච්ච තණ්හා වෙන්නේ කොහොමද? තමන් තුල වේදනාව උපදිනකොට අර ස්පර්ශේ ගැනත් පස්ස සමුදේ නිරෝධේ ගැනත් අනාත්ම ලක්ෂණය තමන්ට ප්‍රඥාව ඇසුරු කරගෙන එයාට ප්‍රකට කරගන්න බැරි වුණාට පස්සේ එයාට මේ මට්ටම තුල මේ தත්ත්වය යාට හොඳට ප්‍රකට කරගන්න බැරි වුණාට පස්සේ යාට මොකද වෙන්නේ? ප්‍රකට කරගන්න බැරි වුණාට පස්සේ වේදනාව ඉපැද්දුවේ බාහිර රූප අරමුණු වීමමයි, අරමුණුණු රූපේමයි, අරමුණුණු ශබ්දේමයි. මට වේදනාව අරන් ආවේ, මට වේදනාව අරන් ආවේ අරමුණු වෙච්ච බාහිර ලෝකයමයි කියලා බලපු ගමම්ම, ඒ කියන්නේ වේදනාව අරන් ආවේ බාහිර ලෝකේ කියලා දැක්ක ගමම්ම වේදනා විඥාන ට්ටිතිය ඒකට කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? වේදනා විඥාන ට්ටිතිය. වේදනා විඥාන ට්ටිතිය වුණොත් ඔන්න ද විඥානේ පිහිටන්න තැන ලැබිලා දැන් වේදනා පච්චය තණ්හා වෙනවා. ඕක සුඛ වේදනාව තුලත් දුක් වේදනාව තුලත් අදුක්කම සුඛ වේදනාව තුලත් වෙනවා. දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද? පස්සය පිළිබඳ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න බැරි වුණොත් වෙන්නේ මොකද්ද? මොකද්ද පස්සය ගැන අවබෝධ කරන්නේ? ස්පර්ශය ගැන අවබෝධ කරන්න ඕනේ. එතකොට බාහිරයි අභ්‍යන්තරයයි සිතයි තුනම ගැන යාට ප්‍රඥාවෙන් බලලා විමසලා විභාග කරලා තේරුම් ගන්නට සිද්ධ වෙනවා. පස්ස සමුදයයි නිරෝධයයි දකින්න වෙනවා. අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කරගන්න වෙනවා. මෙන්න මේ විදියට බලන්න බැරි වෙච්ච තැනක අපට සිද්ධ වෙන දෙයක් තියෙනවා. මොකද්ද? පින්වත්නි ස්පර්ශාන්තය පැනවෙනවා. එහෙන් බැරි වුණොත් මොකද්ද වෙන්නේ? පස්සාන්තේ පැනෙනවා. පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ කියන අන්ත දෙක පැනෙනවා. අන්ත දෙක පැන වුණොත් භවෙන් ගැලවෙන එක අමාරුයි. මෙන්න මේ අන්ත දෙක බිඳෙන්නේ විදර්ශනා කිරීමෙන්. පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ. පස්සෝ ඒකෝ අන්තෝ කියන්නේ ස්පර්ශේ ප්‍රඥාවෙන් විමස ගන්න බෑ. ඒක විපාකයේ විදියට තේරුම් ගන්න බෑ. පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ ආය ආය නැවත නැවත ස්පර්ශ වීම පිළිබඳ ප්‍රාර්ථනාවක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා, අපේක්ෂා දල්වා ගැනීමක් තියෙනවා. පස්ස සමුදය දුතියවන්තෝ. මේ ස්පර්ශ වෙන එක තේරෙන්නෙත් නෑ. ඉස්සරහට ස්පර්ශ කරන්න හිතාගෙන ඉන්නවා, ප්‍රාර්ථනා තියෙනවා. මෙන්න මේ කාරණේ ඇතුලේ තමයි මුළු මහත් උන් භවයම අනුව යන සත්වයාගේ ගමන් මාර්ගය තීරණේ වෙන්නේ. මුළු සත්වයාගේම ගමන් මාර්ගයේ තීරණේ වෙන්නේ ඔන්න ඔය මට්ටම ඇතුලේ. ඔය මට්ටම ඇතුලේ. පින්වත්නි දැන් ප්‍රඥාවෙන් කරන්න ඕන දේත් පැහැදිලිනේ. පස්සය පිළිබඳ තේරුම් ගන්න. පස්සය කියනකොට බාහිර අභ්‍යන්තර ආයතන සහ සිත. මේ තුනම ප්‍රඥාවෙන් දකින්න ඕන. පස්ස සමුදය නිරෝධය දකින්නත් ඕන, අනාත්මය ප්‍රකට කරගන්නත් ඕන. එතකොට යා ස්පර්ශේ විතරක් නෙමේ වේදනාවත් අවබෝධ කළා වෙනවා. ඊට පස්සේ ඒකෙන් වෙන දේ ප්‍රඥාවෙන් කැඩෙන දේ මොකද්ද? වේදනා විඥාන ට්ටිතියක් වෙන්නේ නැහැ, වේදනා පච්චය තණ්හා වෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන එකම දේ මොකද්ද? ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් විභාග කරගන්න නම් පින්වත්නි ඒ ශ්‍රාවකයාට සිද්ධ වෙනවා, ශ්‍රාවකයාට සිද්ධ වෙනවා පදන් වීරිය හදන්න. පදන් වීර්ය හදන්න. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා ඔන්න බලන්න අර ප්‍රඥාවෙන් කරගන්න ඕන දේ කරගන්න නම් යාට තියෙන ඕන සංවරප්පදාන, පහානප්පදාන, භාවනප්පදාන, අනුරක්කනප්පදාන කියලා පදන් වීර්ය හදන්න ඕන. පදන් මේ පදන් වීර්යෙන් තමයි ප්‍රඥාවට ජවය දෙන්නේ. පදන් වීර්යය. ඔයාලා ඔය දැන් මට්ටමේම ඇසකන නාසයේ දිවකය මනස පාවිච්චි කරන ගමන් ඔයාලට පුළුවන්කමක් නැහැ අර ප්‍රඥාවේ කෘත්‍ය වෙච්ච පස්සයත් පස්ස සමුදේ නිරෝධයත් අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කරගන්න. ඒ මොකද ඔයාලා ওই දැන් ඇහැ පාවිච්චි කරන ගමන් මහ අවබෝධ කරනවා කියනවනම් ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් ඔයාලා ඔය කන තියාගෙන ඉන්න මට්ටමේදීම මම ඔයක ස්පර්ශය ගැනත් පස්ස සමුදේ නිරෝධය ගැනත් අනාත්ම ලක්ෂණ මම් ප්‍රකට කරගන්න හඳුනේ මං දන්න ඕක කියලා ඔය ඉන්න මට්ටමේම ඕක කරන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ඔයාලා වෙනස් වෙන්න ඕන, මේ බණ ඇහුවටම මදි. ඔයාලා වෙනස් වෙන්න ඕන. මෙතන සංවර ප්‍රදාන කියලා කියන්නේ පින්වත්නි, අර තවදුරටත් නිමිති අපි ඉස්සලා කිව්වේ අර නිමිති සටහන් හිතේ තියෙනවා කියලා. තවදුරටත් නිමිති සටහන් හිටින මට්ටමට ඇහත් නඩත්තු කරන එක නවත්තලා දාන්න ඕනේ ස්පර්ශය අවබෝධ කරන්න. අන්න ඒක දැන් මම ඔබට කිව්වා අපට නිමිති සටහන් හිතේ හිටිනවා, ඒ නිමිති සටහන් ඔස්සේ තමයි නැවත නැවත ඇහැ ඇසුරු කරන්න කියලා. අන්නේ නැවත නැවත ඇහැ ඇසුරු කරන්නේ නිමිති සටහන් ඔස්සේ නම් මේ නිමිති සටහන් ඔස්සේ ඇහැ පවත්වන එක පොඩ්ඩක් සංවර කරගන්න ඕන. ඇයි? පස්සයත් පස්ස සමුදේ නිරෝධයත් අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කර ගැනීමට අවශ්‍යයි. ඒක ප්‍රඥාවට අයිති දෙයක්. ඉතින් මේ ප්‍රඥාවට අයිති දෙය කරගන්න බෑ ඔය දැන් ඇහැ පාවිච්චි කරන මට්ටමේම ඇහැ තියාගෙන. ප්‍රඥාවට දොරගුල් ඇරගන්න බෑ. ඒක කරගන්න බෑ. ඒ නිසා ඔයාලට ඕන දෙයක් තමයි මොකද්ද? ඔයාලට අවශ්‍යම කරන දෙයක් තමයි පදන් වීරිය. පදන් වීරිය ඕන. ඒ පදන් වීරියට අයිති වචන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. සංවරප්පදාන, පහානප්පදාන, භාවනප්පදාන, අනුරක්කණප්පදාන. ඒ හතරෙන් ජවයේ ගත්තොත් තමයි ප්‍රඥාවට පස්සේ ගැනත් පස්ස සමුදේ නිරෝධය ගැනත් අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. එම් ප්‍රකට වුණොත් මොකද වෙන්නේ? වේදනාව විඥානට්ඨිතියක් නොවේ. විඥාණයට පිහිටන තැනක් නෙමෙයි යා තුල හට ගන්නා වූ වේදනාව. එතකොට වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ. එතකොට යාට වේදනාපච්චය තණ්හා වෙන්නේ නෑ පින්වත්. ඉතින් මේක හොඳට අහලා අහලා මේක ඔළුවට ගන්න ඕන පින්වත්නි. මේ දේශනාව ඔය පින්නතුල හොඳට අහලා දරන්න ඕන. එතකොට දැන් මෙතන මේ සංවරප්පදාන කියන්නේ, සංවරප්පදාන කියන්නේ අර සිතේ අපිට හුරු වෙච්ච පුරුදු වෙච්ච විදියක් තියෙනවා. මොකද්ද ඒ හුරු වෙච්ච පුරුදු වෙච්ච විදිය? නිමිති සටහන් හිටින එක. නිමිති සටහන් හිටින එක. නිමිති සටහන් ඔස්සේ තමයි අපි නැවත නැවත ඇස නැවත නැවත කන ඇසුරු කරන්නේ පාවිච්චි කරන්නේ. එතකොට නැවත නැවත නිමිති සටහන් ඇසුරු නොකරන මට්ටමට ඔය පින්නතුන්ලා ඇහැ පාවිච්චි කරන එකට ඇස ඇසුරු කරන එක ඇස තියාගෙන ඉන්න එකට මොකද ඇස දැන් අපිට තියෙන්නේ ස්පර්ශය කියන්නේ ඇසද රූපේද චක්කු විඥානේද තුනම පිළිබඳ ප්‍රඥාවෙන් දකින්න එකනේ. ඒක දකින්න බෑ ඔය දැන් ඇහැ තියාගෙන ඔය ඉන්න මට්ටමේම ප්‍රඥාවෙන් බලනවා කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට සංවරප් ප්‍රදාන ඕන. අන්න ඒකයි සීලයක් ඕන, සීලයක් ඕන කියන්නේ. ඊළඟට පින්වත්නි පහානප්පදාන. පහානප්පදාන කියන්නේ මොකද්ද? uppannangwa kama vitakkang naadivaseeti pajahati vinodeeti byanti karoti anabhavangameeti කියලා පින්වත්නි ඔය පින්නතුන්ලා තුල ඔය දැන් නිමිති සටහන් ඔස්සේම විතර්ක વિચાર කරන විදියක් තියෙන්නේ. දැන් ඔයාලගේ හිතේ නිමිති සටහන් තියෙනව නේද? ඇස් දෙක පියාගෙන නිමිත්තානුසාරීව ඒ සටහන් අනුසාරීව ඔය පින්නතුල්ලාට කල්පනා කරන්න පුළුවන් මට්ටමක් තියෙනව නේද? ඔය කල්පනා කරන මට්ටම ගැනත් ඔයාලා සංවේදී වෙන්න ඕනේ. එහෙනම් ඔය තියෙන මට්ටම සම්පූර්ණයෙන් කනපිට හැරුණොත් තමයි පස්සේද පස්ස සමුදේ නිරෝධේද අනාත්ම ලක්ෂණේද. මේ ප්‍රඥාවටයි ති මේ වචන තුනට අර්ථයක් දෙන්න පුළුවන්. ඔය ඉන්න මට්ටමේ භාවනා කළාට සෑහෙන්නේ. ඒකයි සත්‍ය අවබෝධයේ දුරින් තියෙන හැමදාමත්. හොඳට බලන්න අපේ ජීවිතවල මේ සත්‍ය අවබෝධය කියන එක හැමදාම දුරින්. ඇයි? පදන් වීරිය නැහැ. පදන් වීරිය කිව්වාම ඔය පින්නතුල්ලා අර වීරිය කරනවා බා නිදි වරාගෙන භාවනා කරනවා ඒවා නෙමෙයි මේ. මේ කියන්නේ ඒවා නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් ගැන මේ කියන්නේ. ඒතර දැන් තියෙන මට්ටමේ හැතියා ගන්න නැතුව පදන් වීරියෙන් ජවය ගන්නවා. ඒකට අපි කියන්නේ සංවරප්පදාන. ඒ නිමිති සටහන් ඔස්සේ දැන් හිතන විදියක් තියෙනවා. දැන් හිතන විදියක් තියෙන. ඒ හිතන මට්ටම පොඩ්ඩක් කලමනාකරණය කරගන්න. එකට අභියෝග කරන්නවත් වෙනස් කරගන්න දඟලන්නේවත් නැහැ. යම්කිසි ආකාරයක සංයමයක් හදා ගන්නවා. ඒකට අපි කියන්නේ මොකද්ද? පහානප්පදාන කියලා. ඊළඟට භාවනප්පදාන. භාවනප්පදාන කියන්නේ, භාවනප්පදාන කියලා කියන්නේ පින්වත් යම් වැඩිමකින් අනුබලයක් ගන්නවා. ආනාපාන සතිය වගේ එකක් වඩනවා. හරි, වැඩිමකින් උදව්ව ගන්නවා. ඇයි? ප්‍රඥාවෙන් විමස ගන්න ඕන මොකද්ද? පස්සේද, පස්ස සමුදය නිරෝධයේද, අනාත්ම ලක්ෂණයේද? හේතු එක පාරටම වාඩි වෙලා බෑ. ඒකට මොනවා හරි භාවනාවකින් එක්කෝ ඇවිදිනකොට ඔසවනවා තබනවා කියලා හරි බලලා, ඔසවනවා තබනවා කියලා බැලලා වැඩක් නැහැ. වම දකුණ හරි කියලා බලලා පස්සය දකින්න මට්ටමටත්, පස්ස සමුදය නිරෝධය දකින්න පුළුවන් මට්ටමටත්, අනාත්ම ලක්ෂණය දකින්න පුළුවන් මට්ටමටත් ඔය සිතේ සංයමයක් ඕන. සංයමයක් ඕන. ඒ නිසා භාවනප්පදාන කියන එකට එකතු වෙනවා. ඊට පස්සේ පින්වත්නි අනුරක්කනප්පදාන. එතකොට අනුරක්කනප්පදාන කියන එක ඊටාම වැදගත්. අනුරක්කනප්පදාන. එතකොට ඒ පුද්ගලයා තුල පින්වත්නි මේ තමන්ගේ මේ ගතසා සිත දැනෙන මට්ටම තුල පින්වත්නි සිත නිරුද්ධ වීමෙන් ගතට විය හැකි දේ ප්‍රතිවේක්ෂණා කරනවා. අර සමාධිමත් සිත ඇතුළෙම සිත නිරුද්ධ වීමෙන් ගතට වෙන දේ හොඳට විමසලා බලනවා. අනිත් විමසීම ඇතුළෙම එයා තුළ අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. අන්න ප්‍රඥාවට දොර ඇරිලා තියෙන්නේ. ඒක ඇතුළේ ඔයාලට, ඔයාලා තුළම අතීත ස්පර්ශي විමස බලනවා. අතීත ස්පර්ශ කරපු විදිය, ඒවා නිරුද්ධ වෙච්ච විදිය, අලුතෙන් ස්පර්ශ වෙන විදිය, ඒවා නිරුද්ධ වෙච්ච විදිය විමසලා බලනවා. අර අනුරක්කන පදානිය තුල එයා දැනගන්නේ මොකද්ද? ගත සහ සිත දෙක දැනින මට්ටම තුල සිත නිරුද්ධ වුණොත් ගතට වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. අනුරක්කන පදාන. සිත නිරුද්ධ වුණොත් ගතට වෙන දේ බලාගෙන ඉන්නවා. ඒ ගතට වෙන දේ බලාගෙන ඉන්නකොට ඔය පින්නතුන්ලාට දැනෙනවා පින්නත්නි අනේ කොච්චර අනාත්ම කයක්ද. සිත නිරුද්ධ වීමෙන් මේ කය වැහැරිලා යනවා, පොළොවට පස් වෙනවා, නිල් වෙනවා, ඉදිමිනවා, ගඳ ගන්නවා. නිරුද්ධ වෙච්ච ගමන් ඒ වෙලාවේ ඉඳලම කුණු වෙන්න පටන් ගන්නවා. පැත්ත පලාතක ඉඳ බැරි වෙන්න ගඳ ගන්න පටන් ගන්නවා කියලා දකින්නකොට ඒ ගත ගැන අනාත්ම ලක්ෂණේ ප්‍රකට වෙනකොට අන්න දැන් ප්‍රඥාවට අවස්ථාව හම්බ වුණා. එන්නේ එතනදී ඒ වෙලාවේ ඉඳලා. ඒ වෙලාවෙ ඉඳලා මොකද බලන්නේ? එයා අතීත ස්පර්ශය, ඇසට රූපය මුණ ගැහෙනකොට සිත මානසිකාර ප්‍රත්‍යයෙන් සිත හටගෙන ඒ රූප සම්පස්සේ නිසා දුක් වේදනා සුඛ වේදනා ඇති වෙච්ච විදිය බලාගෙන ඉන්නවා. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට ඒ සුඛ වේදනා දුක් වේදනා නිරුද්ධ වී ගිය විදිය බලන්න පටන් ගන්නවා. බලන්නේ මොකෙන්ද? භාවනාවෙන් බලන්න පටන් ගන්නවා. එතකොට පස්සයත්, පස්ස සමුදේ නිරෝධයත් අනාත්ම ලක්ෂණය. දැන් අනාත්ම ලක්ෂණය ඉපදිලායි තියෙන්නේ හිතේ. කොතනින්ද ඉපදුනේ? අනුරක්කනප්පදානි. සිත නිරුද්ධ වුණොත් ගතට වෙන දේ භාවනාව විමසනවා. එතකොට එක්තරා අනාත්ම ලක්ෂණය අන්න එතනින් ප්‍රඥාවට දොර ඇරිනවා. එතනදී යා අතීත ස්පර්ශය දෙස භාවනාවෙන් බලනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙච්ච විදියත් බලනවා. එහෙමනම් මෙතන මමික් සත්වයක් පුද්ගලයක් නෑ, අනාත්මමයි. තණ්හා කරන්න බාහිර ලෝකයක් නෑ, අනාත්මමයි. වසඟේ පවත්වන්න පුළුවන් බාහිර දෙයක් නෑ, අනාත්මමයි කියලා අනාත්මයම ප්‍රකට කරගන්නකොට වේදනාව විඥාන ටිතියක් නොවි වේදනාව පස්සයේද වේදනාවද ස්පර්ශ අවබෝධ කරගෙන වේදනාවේ පස්සේ අන්ත දෙක බිඳිලා ඒ ශ්‍රාවකයාගේ සිත විඥානට්ටිති අවිඥාණයට පිහිටන්න තැනක් සකස් නොවි විඥාණයට පිහිටන්න තැනක් හැදෙන්නේ නැතුව ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි සත්‍ය අවබෝධයට දොර ඇරිනවා. ඒකට යා සංමරප්පදාන පහානප්පදාන භාවනප්පදාන අනුරක්කනප්පදාන කියන හතරෙන් උදව්ව ගන්න ඕන. උදව්ව ගන්න ඕන. එහෙම උදව්ව ගත්තොත් එයාට වරදින්නේ නැහැ. මෙන්න මේ ටික මේ දේශනාව හරිම වටිනා එකක් භාවනා කරන කෙනෙකුට. මොකද යාට අර පස්සේද පස්ස සමුදේ නිරෝධේද අනාත්ම ලක්ෂණේද ප්‍රඥාවේ සියලු කෘත්‍ය ප්‍රඥාවේ අවස්ථාව ඒ ටික කරගන්න යාට මේකින් දොර ඇරෙනවා. ඉතින් මේ දේශනාව අහලා අහලා දරා ගන්න. මේ හෝරාවක ධර්ම දේශනාව ඔය පින්නතුලාට නිවන් පිණිස වේවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ සීදුව දුම්රියපල පාර අංක 19 එක ලිපිනේ පදිංචි පද්මා කහවල මහත්මිය ඇතුළු දූදරුවන් ප්‍රදාන පින්වත් පිරිසයි. අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ පින්නතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස අපේ කල්යාණ මිත්‍ර මේ පද්මාකාවල මහත්මිය බොහොම සද්ධා සම්පන්නව මේ දේශනා සිද්ධ කරන මවක් එතුමියටත් මේ පිණුතුන් සියලු දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. අපේ පද්මාකාවල මහත්මිය බලාපොරොත්තු වෙනවා 2020 අප්‍රේල් මාසේ 13 වන දින පරලෝ සැපත් දීපී කහවල මහත්මාට අනුමෝදන් කරන්නට එතුමිය හැමදාමත් මේ කුසලයට එකතු වෙන්නේ. එතුමාට අපි අනුමෝදන් කරමු. දීපී කහවල මැතිතුමන්ට මේ කුසල් අනුමෝදන් වෙලා එතුමාගේ භවය සුවපත් වෙලා වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට එතුමාට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. පද්මහකාවල මහත්මිය ඇතුළු මේ පිනතුන්ලා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලැබනුතුම් නිවන් පිණිසම මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එමගින් මේ වැඩම කොට වදාළ අපේ ස්වාමින් වහන්සේට, මෙහෙණින් වහන්සේට සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. මේ සියලු දෙනා වහන්සේටත් සම්බන්ධ වුණු සියලු දෙනාටත් සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ කුසල් දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස බලවත් වේවා කියලා අපේ පද්මා කහවල මහත්මියත්, එතුමියගේ දරුවන් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වාසය කරන විශේෂඥ වෛද්‍යතුමන් ඇතුළු පින්තුම් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ සියලු දෙනාට මේ වෙනුවෙන් අපි ආශිර්වාද කරනවා. නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. සීදුව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට මේ දේශනාව බලවත් වේවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.